පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්න ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
දුප්පත් හා අසරණ භාවයට පත්කොට ඇති ජනතාව එම තත්ත්වෙන් මුදා ගැනීම සඳහා වඩාත් ශක්තිමත් හා නිවැරදි වැඩපිළිවෙලක අඩංගුව හා එය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුවේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වුවද වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පෙර පැවති රජයේ ප්‍රතිපත්ති හා අනුව යමින් කටයුතු කරන ආකාරය දකින්නට ලැබෙන. ඒ කියන්නේ එතන මැතිවරණ පොරොන්දුව රජය කඩ කරලා තිබෙන. එම නිසා ජනතාව වෙනුවෙන් පහත සඳහන් ප්‍රශ්න මම යොමු කරන. පසුගියදා පැවති IMF සිවවන සමාලෝචනයේ පිළිබඳ කාර්ය මණ්ඩල ගිවිසුම සම්බන්ධයෙන් වන මාධ්‍ය සාකච්ඡාවේදී විදුලි බිල පිරිවැ ප්‍රතිසාධන පදනම, ඒ කියන්නේ cost recovery method එක මත පිහිටි මිල ගැලපුම් යාන්ත්‍රණය නිසි ක්‍රියාකාරීත්වයට ගෙන ආ යුතු බව ප්‍රකාශයට පත් වුණා. ඒ කියන්නේ IMF එක කියනවා cost recovery method එක ක්‍රියාත්මක කරලා ප්‍රතිසාධන පදනම යටතේ විදුලි ගාස්තු වැඩි කරන්න කියලා. එම ස්ථාවරය තුළ හිඳමින් වර්තමාන රජය විසින් විදුලි ගාස්තු වැඩි කිරීමට කටයුතු කරන්නේද? විශේෂයෙන් මම කියන්න කැමති ගරු කතානායකතුමනි, මට පොඩ්ඩක් අවසරය දෙන්න. මේ IMF එක කියන cost recovery method එකයි අපේ PUCSL එක, මහජන උපයෝගීතා කොමිසම ක්‍රියාත්මක කරන cost recovery pricing එකයි අතර ලොකු පරස්පරයක් තියෙනවා. හැබැයි රජය ගිහිල්ලා පිළියරන් තියෙනවා IMF එකේ cost recovery ක්‍රමවේදය PUCSL එකේ cost recovery ක්‍රමවේදය බැහැර කරලා. ඒක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මේකට අපිට ඍජු පිළිතුරක් අවශ්‍යයි. එසේ විදුලි ගාස්තු වැඩි කිරීම හරහා ජනතාවට සිදුවෙන බලපෑම පිළිබඳව රජය විසින් මේ වන විට තක්සේරුවක් සිදු කර තිබේද? ඒ කියන්නේ ඒකක බිංදුවේ සිට 94 එක් එක් කාණ්ඩවල විදුලි පාරිභෝගිකින්ගේ විදුලි බිල යලි කොපමණ ප්‍රමාණයක් වැඩි වේද? විශේෂයෙන්ම 0-90 ගැන අපි කතා කරේ විශේෂයෙන්ම මේ ජන සමාජයේ ඉන්න අසරණම ජන කොට්ටාසය. විශේෂයෙන්ම විදුලි බිල කොපමණ ප්‍රමාණයකින් මේ IMF ගිවිසුමේ කොන්දේසි වලට යටත් වීම තුළ වැඩි කරන්නට රජයේ කටයුතු කරනවාද කියන එක අපි අහන්නට කැමතියි. රජයේ විදේශීය ඩිජිටල් සේවා සපයන්නන් වෙනුවෙන් පැන වූ බදු මගින් අපේක්ෂිත ආදායම කොපමණද? මෙම තීරණයට බලපෑ IMF නිර්දේශ කවරේද? මොකද අපිට අහන්න ලැබුණා IMF එක 30%ක් බදු ගහන්නයි කිව්වයි කියලා. රජයේ 15%යි ගහන්නේ කියලා. ඇයි මේවට බදු අය කරන්නේ? ඒක IMF කොන්දේසියක්ද අපි දැනගන්නට ඕන. ඩිජිටල් සේවා සපයන්නන්ගේ සේවා ප්‍රතිලාභ කෙරෙහි මෙමගින් ඇතිවන බලපෑම සම්බන්ධයෙන් රජයේ අගෙයිම කෙබඳුද? කතානායකතුමා, ඇත්ත වශයෙන්ම මේ ඩිජිටල් එක්ස්පෝර්ට්ස් වලින් විශාල ප්‍රමාණයක් අති විශාල මුදලක් උපයනවා. මේ අපේ රටේ ව්‍යවසායකයෙක්. හැබැයි මේ ව්‍යවසායකත්වයට එරෙහිව මේ රජයේ පනවල තිබෙන මේ 15%ක ඩිජිටල් එක්ස්පෝර්ට්ස් බද්ද. මම අහන්න කැමති ඒකත් IMF කොන්දේසියක්ද කියන කාරණා. රජයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ජූලි 1 දින සිට සංශෝධිත විශේෂ පොලි යෝජනා ක්‍රමයක් ක්‍රියාවට නංවන බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙරුණා. එය 15%ක අවම පොලි ප්‍රතිශතයක් තහවුරු කරයි. අපි වෙන්නලා දීලා තිබෙනවා ආණ්ඩු ගණනාවක් ભેදෙන් තොරව මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් 15%ක පොලි ප්‍රතිශතයක් ඒ අයගේ තැන්පතු වෙනුවෙන් අවමය උපරිමය 115%ක තැන්පත් වෙනුවෙන් ලබා දුන්නා. නමුත් දැන් ඒක ලැබෙන්නේ නැහැ. ඒක ලබා නොදෙන්නෙත් IMF කොන්දේසි මතද කියන එක මම අහන්න කැමතියි. ළමා තැන්පතු මගින් අය කරන රඳවා ගැනීම බදු නිසා සාමාන්‍ය ජනතාවට ඉමහත් ගැටලු ඇති කර තිබෙන බව රජය දන්නේද? කතානායකතුමා, පොඩි දරුවන් ඉගෙනුම් වලිනුත් බදු ගහනවා, ටැක්ස් ගන්නවා. මේ කුඩා ලදරුවන්ගේ දරුවන්ගේ මේක සාධාරණද? ඒකත් IMF ගිවිසුමේ ප්‍රතිඵලයක්ද කියන එක මම අහන්නට කැමතියි. ආණ්ඩුව විසින් වයස අවුරුදු 18ට වැඩි සෑම අයෙකුටම 3 අංකයක් ලබා ගැනීමට නියම කර තිබුණද? එම අංකය ලබා ගැනීම ගැටලු සහගත වී තිබෙනවා. එබැවින් 3 අංකය ලබා දීමට අනුගමනය කරන ලබන වැඩපිළිවෙල පැහැදිලි කරන්නේ. ඒ වගේම ස්වැට් අවසන් කොට හඳුන්වා දීමට බලාපොරොත්තු වන නව යාන්ත්‍රණය සකස් කොට අවසන්ද? ඒ කුමක්ද? නව ක්‍රමයේ ක්‍රියාත්මක කිරීමට පෙර මීට පෙර වූ වසර ගණනාවක වැට්ටාපසු ගෙවීමේ හිඟයන් තියවීම සඳහා රජය කටයුතු කරන්නේද? නව බදු ක්‍රමයේ ක්‍රියාත්මක කිරීමට තරම් තාක්ෂණික හා මානව සම්පත් සූදානමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතු වේද? අපනයන ශේෂ්ත්‍රයේ දැනටමත් ජාත්‍යන්තර වෙළඳපොළ වෙනස්කම් හමුවේ අභියෝගයන්ට මුහුණ දෙන අවස්ථාවකදී එස්වැට් අහෝසි කිරීමෙන් අපනයනකරුවන් මත පැනවෙන අමතර පීඩනය සම්බන්ධව රජයේ අධ්‍යයනයක් සිදු කරේද? විශේෂයෙන්ම ශුද්ධ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අපනයනකරුවන්ට ඇතිවන මූල්‍ය පීඩනය සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානයක් දක්වා ඇද්ද? මේ එස්වැට් එක ක්‍රියාත්මක කිරීම ඇත්ත වශයෙන්ම අහෝසි කරන්නේ IMF එකේ උපදෙස් මතද කියන එක මම අහන්න කැමතියි. මම කියන්න කැමතියි මේ එස්වැට් එක ආපහු නැවත ක්‍රියාත්මක කරන්න, ඒක අපේ අපනයනකරුවන්ට ලබා දෙන ශක්තිය. මම රජෙන් බලාපොරොත්තු වෙනවා මේ ඉදිරිපත් කරපු කරුණු කාරණා වලට විධිමත් පිළිතුරු. ස්තුතියි.
ගරු කතානායකතුමනි, මං හිතන්නේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු විදිහට IMF වලට අනුව පිළිබත් ක්‍රමවේදයක් අනුව විදුලි මිල ගැලපීම් කරන බවට සඳහන් කෙරුණා. ඒ සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක්. දැනටමත් ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකතු වී ඇති ව්‍යූහාත්මක මිනුම් දඬු අනුව විදුලි ගාස්තු සම්බන්ධයෙන් පිරිවැය ප්‍රතිසාධන පදනම මත කොස් රිකවරි බේසිස් පිහිටි මිල ගැලපුම් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වේ. ඒ අනුව ඉදිරියට සිදුවන විදුලි ගාස්තු සංශෝධනයද ඒ වගේම පිරිවැය ප්‍රතිසාධන පදනම මත පිහිටි මිල ගැලපුම් යාන්ත්‍රණයකට අනුව ක්‍රියාත්මක වීමට නියමිත අතර ලංකා විදුලි බල මණ්ඩලය විසින් එම විදුලි ගාස්තු සංශෝධනය සඳහා අවශ්‍ය වේද යන්න පිළිබඳව නිගමනය කර ගැනීමට අදාළ ගණනය කිරීම සිදු කරමින් පවතින බව දැනගන්නට ඇත. එම තොරතුරු පදනම් කරගෙන ස්වාධීනව මහජන උපයෝගිතා කොමිසම විසින් පවතින ක්‍රමවේදයට අනුගතව අවශ්‍ය වැඩකටයුතු කර ඒ පිළිබඳව තීරණය ප්‍රකාශයට පත් කරනු ඇත. ඊළඟට ඉහත පළවෙනි ප්‍රශ්නයට දුන් පිළිතුරට අනුව විදුලි බල මණ්ඩලය විසින් අදාළ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බැවින් ප්‍රශ්නාංක 2 යටතේ සඳහන් කරුණු නැවත පැන නොනගී. තුන්වෙනි ප්‍රශ්නය එස්වැට් සම්බන්ධයෙන් නව යාන්ත්‍රණයක් සකස් කරමින් තිබෙන බව අයවැයදී ප්‍රකාශ ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් අයවැය කතාබහ තුළදී ප්‍රකාශයට පත් කරන්නට යෙදුණු අතර එය අවදානම පදනම් කරගෙන ඒ කියන්නේ රිස්ක් බේස් ආපසු ගෙවීමේ ක්‍රමවේදයකි බදු ගෙවන්නාගේ අවදානම මත අඩු ආදාය අවදානම මධ්‍යම අවදානම සහ ඉහළ අවදානම් මත කාණ්ඩගත කර එම ආපසු ගෙවීම් සිදු කරයි. වැට්බදු ආපසු ගෙවීමේ හිඟයන් පියවීමට කටයුතු කරමින් පවති. හිඟ ආපසු ගෙවීම් ලේඛනගත අවසන් කිරීමට නොහැකි වීමට හේතු කැඳවීම් සිදු කරමින් පවතින අතර බදු ගෙවන්නන් විසින් අදාළ තොරතුරු නිසි පරිදි භාර නොදීමද ආපසු ගෙවීම ප්‍රධාන වීමට හේතු වී ඇත. මේ පිළිබඳව බදු ගෙවන්නන් දැනුවත් කරමින් පවති. මේ කාර්ය විධිමත්ව සහ වේගවත්ව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත තාක්ෂණික සම්පත් ලබා ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර 2025 වර්ෂයේදී පුද්ගලයින් සේවකයින් 100 දෙනෙකුත් 2026 වර්ෂයේදී සුදුසු නිලධාරීන් 200 දෙනෙකුද වශයෙන් නව නිලධාරීන් බඳවා ගැනීමට සැලසුම් කර ඇත. ඊළඟ ප්‍රශ්නය එස්වැට් සම්බන්ධයෙන්මයි. සුදුසුකම් ලබන අපනයනකරුවන් හට ඔවුන් නියමිත පරිදි බදු වාර්තා ලබා දී ආපසු ගෙවීම ඉල්ලා ඇතනම් බදු වාර්තාව ලබා දීමට නියමිත දින සිට දින 45ක් ඇතුළත ආපසු ගෙවීම කිරීමට කටයුතු සකස් කරමින් පවතී. නිසි සුදුසුකම් ලබන අපනයන කරුවන් තේරීමේදී ඔවුන්ගේ මුළු සැපයුමෙන් අපනයන ප්‍රතිශතය 50ක් ඉක්මවන බදු ගෙවන්නෙක් නම් සුදුසුකම් ලබන බදු ගෙවන්නෙක් ලෙස හඳුනාගනු ලැබේ. ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ අපනයන කරුවන්ද ඔවුන්ගේ අපනයන සඳහා දක්වන දායකත්වය මත සුදුසුකම් ලබන අපනයන කරුවක් ලෙස තේරීමට අවස්ථාව සලසා දී ඇත. මේ තුළින් 50%කට වඩා අඩු අපනයන කරුවෙක් වුවද 50%කට වඩා වැඩි අපනයන කරුවෙක් කිරීම සඳහා උනන්දු කිරීමක්ද සිදු කළ හැකිය. මෙම තෝරා ගැනීම වාර්ෂිකව සිදු කරනු ලැබේ. ඊළඟ ප්‍රශ්නය ඩිජිටල් සේවාකරණය සම්බන්ධයෙන් 2025 අංක 4 දරන එකතු කළ අගය මත බදු සංශෝධන පනතේ දක්වා ඇති පරිදි පාරිභෝගිකයන් වෙත ඉලෙක්ට්‍රොනික වේදිකාවක් කරහා ඩිජිටල් ප්ලට්ෆෝම් එකක් කරහා අන්තර්ජාල සේවා සපයන්නකු විසින් ඉලෙක්ට්‍රොනික හෝ ඩිජිටල් සේවා විකිණීම ඇතුළත් කර එකතු කළ අගය මත බද්දෙහි වැට් එහෙම නැත්නම් වැලියු ඇඩඩ් ටැක්ස් විෂයපතේ පුළුල් කිරීමට අපේක්ෂා කරනු ලබයි. 2025 ඔක්තෝබර් මාස 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි නිර්වාසික තැනැත්තෙකු විසින් ශ්‍රී ලංකාවේ තැනැත්තෙකු වෙත ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සපයනු ලබන සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු මේ අනුව අදාළ වේ. වැට් බද්ද අවසානයේ ගෙවනු ලබන්නේ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයා වන බැවින් ගෝලීයකරණය වූ ව්‍යාපාරික ලෝකය සීග්‍රයෙන් වෙනස් වීම හමුවේ අනේවාසික පුද්ගලයින් විසින් ඩිජිටල් ලෙස සපයනු ලබන සේවාවන් සඳහා වැට් බද්ද යෙදීම සාධාරණ මෙන්ම අත්‍යවශ්‍ය කරුණක් ලෙස හඳුනාගෙන ඇත. මෙම ප්‍රවේශය දේශීය සේවා සපයන්හට අවාසියක් නොවන බවටත් මෙරට බදු ක්‍රමය වර්ධනය වන ඩිජිටල් ආර්ථිකයකට අනුගත වන බව සහතික කරයි. මෙම ක්‍රමය සඳහා ලියාපදිංචි වීම ගෙවීම් කිරීම සහ අනුකූලතාව දැක්වීම පිළිබඳව කාර්ය පටිපාටිය දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වලයා විසින් යථා කාලයේදී නිශ්චිතව දක්වනු ලැබේ. ඉලෙක්ට්‍රොනික වේදිකාව එහෙම නැත්නම් ඩිජිටල් ප්ලට්ෆෝම් ස්ථිර ස්ථානය නිර්වාසික තැනැත්තා යන පද එකතු කළ මත අගය පිළිබඳව බදු පැනවීම සඳහා ඇති පනතේ නිර්වචනය කර ඇත. මෙම බද්දට අයත් ප්‍රධාන සේවාවන් ඔබතුමා විසින් ඉල්ලා තිබුණා. ඒ සේවාවන් ලයිස්තුවක් ඇමිනුමක් ලෙස සභාගත කරන්නට බලාපොරොත්තු වෙනවා ගරු කථානායකතුමනි. ඊළඟ ප්‍රශ්නය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන විශේෂ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමය 2025 ජූලි 1 දින සිට ක්‍රියාත්මක වන අතර 2025 ජූලි 1 දින සිට දෙසැම්බර් 31 දක්වා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් මාස 12ක කාලයකට විවෘත කරනු ලබන නව ස්ථාවර තැන්පතු මෙම යෝජනා ක්‍රමයට අදාළ වේ. මෙම යෝජනා ක්‍රමය යටතේ තැන්පත්කරුවෙකුට යෝජනා ක්‍රමයකට ක්‍රියාත්මක වන ඕනෑම බැංකුවක් හරහා තැන්පත් කළ හැකි උපරිම මුදල රුපියල් මිලියන එකක් වේ. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තමන්ගේ සෞඛ්‍ය සේවා වියදම් වැනි අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මෙම යෝජනා ක්‍රමය යටතේ ප්‍රකාශිත බරිත සාමාන්‍ය ප්‍රමුඛ තැන්පතු අනුපාතය එහෙම නැත්නම් weighted average prime deposit rate වලට අමතරව 3% වාර්ෂික අමතර පොලියක් ගෙවනු ලැබේ. බැංකු වෙත ගෙවිය යුතු අමතර පොලිය පියවීම සඳහා යෝජනා ක්‍රමය වෙනුවෙන් දැරිය යුතු රුපියල් බිලියන 15ක් මෙම වසරේ අයවැය මගින් වෙන් කර ඇත. මෙම යෝජනා ක්‍රමය තෝරාගත් රාජ්‍ය බැංකු හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඊළඟට 2023 වසරේ ජනවාරි 1 දින සිට පැවැත්වෙන පරිදි සියලුම පොලී ගෙවීම් සඳහා රඳවා ගැනීමේ බද්ද 5%ක් ලෙස පනවනු ලැබිනි. තවද 2018 සිට ක්‍රියාත්මක වූ 5%ේ රඳවා ගැනීමේ බද්ද බාලවයස්කාර දරුවන්ටත් එම බද්දෙන් කිසිදු ආකාරයක සහනයක් ලබාගත නොහැකි විශේෂයෙන්ම එක එම්ෆසයිස් කරනවා ගරු කථානායකතුමනි කිසිදු ආකාරයක සහනයක් ලබාගත නොහැකි අවසාන රඳවා ගැනීමේ බද්දක් ලෙස ක්‍රියාත්මක විය. එනමුත් 2025 අප්‍රේල් 1 දා සිට මේ සඳහා වෙනස්වීම් යෝජනා කර තිබෙනවා. එම යෝජනාවලට අනුව අප්‍රේල් පළවෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලී අනුව රඳවා ගැනීමේ බද්ධසියයට 10ක් ලෙස දැනුවත් කර තිබෙනවා. ආදායම් බදු අරමුණු සඳහා බාල වයස්කාර දරුවන් මෙන්ම දරුවන්ද වෙනත් ඕනෑම පුද්ගලයෙකු ලෙස පිළිගැනේ පනතට අනුව. ඒ අනුව 2025 මාර්තු 31 දින කාලය තෙක් බාල වයස්කාර ගිණුම් සඳහා ලැබෙන පොලිය 5%ක සාමාන්‍ය පරිදි රඳවා ගැනීමේ බද්දට යටත් විය. ඒ කියන්නේ ගරු කථානායකතුමනි, ඒක අලුත් වාතාවරණයක් නෙමෙයි. මේ දක්වාත් ඒ විදිහටම තමයි ක්‍රියාත්මක කෙරුණේ. නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය කරන ආදායම් බදු ආපසු ගෙවීමේ ක්‍රමය යටතේ රඳවා ගැනීමේ බදු ආපසු ලබා ගැනීමටත් ක්‍රමවේදයක් සූදානම් කර ඇත. ඒ අදාළ බාල වයස්කරුවන් සඳහා බදු ආපසු ගෙවීමක් තිබේ නම් ඒ සඳහා ක්‍රමවේදයක් විශේෂයෙන් සූදානම් කර තිබෙනවා. ඒ හැර මෙව රඳවා ගැනීමේ බද්දෙන් ඔවුන් නිදහස් කිරීමට පසුගිය කාලයේදී කිසිම යාන්ත්‍රණයක් නොතිබිනි. කෙසේ වෙතත් 2025 අප්‍රේල් මාස පළවෙනි දින සිට පැලවැත්වෙන පරිදි බාල වයස්කරුවන්ගේ භාරකරුවන්ටද අදාළ බැංකුව හෝ මූල්‍ය ආයතන වෙත ස්වයං ප්‍රකාශනයක් නිකුත් කළ සෙල්ෆ් ඩෙක්ලරේෂන් එකක් නිකුත් කළ හැකි අතර මේ රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් වීමේ සහනය ඒ අනුව ලබාගත හැකිය. අවශ්‍ය චක්‍රලේඛ සහ ක්‍රියාපටිපාටිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇත. ඊළඟට ටින් අංකය සම්බන්ධයෙන් ඊ සේවාව මගින් ටින් අංකයක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ඇත. එසේ නොහැකි තැනැත්තෙකුට, ඒ කියන්නේ ඔන්ලයින් ක්‍රමවේදය වෙතින් ලබා ගන්නට නොහැකි නම් ඕනෑම තැනැත්තෙකුට ප්‍රාදේශීය කාර්යාලයකට අයදුම් පතක් ඉදිරිපත් කර ටින් අංකය ලබාගත හැකිය. ඒ දෙවනි ක්‍රමවේදය. තුන්වැනි එක තවද ටින් අංකය ලබා දීම සඳහා කඩිනමින් කිරීමට බල්ක් ෆෝස් රෙජිස්ට්‍රේෂන් ක්‍රමය මගින්ද වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. ඒ කියන්නේ ආයතනය තුළ තියෙන දැනට පවතින දත්ත පදනම් කර ඒ රෙජිස්ට්‍රේෂන් ක්‍රමවේදය ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ අනුව දෙපාර්තමේන්තුවේ සියලු ක්‍රමවේදයන් භාවිතා කර මේ වන විටත් ටින් අංකයන් මිලියන 10ක් නිකුත් කර ඇති අතර එම ක්‍රමවේදයන් භාවිතා කර තවදුරටත් ටින් අංකය ලබා දීමට කටයුතු කරනු ලැබේ.
මම විවාදයක් ඇති කර ගන්නට යනවා නෙවෙයි. නමුත් ගරු අමාත්‍යතුමාගේ පිළිතුරෙන් පළවෙනියටම එතුමා කිව්ව දේ තමයි එහෙම IMF කොන්දේසිවලට යට වෙලා නැහැයි කියලා මේ විදුලි බිල ඉහළ දැමීමේ වැඩපිළිවෙල තුළ. හැබැයි මම එතුමාගේ අවධානය යොමු කරනවා එවන් පපාගියවුකු, ඒ තමයි මිෂන් චීෆ් ෆෝ ශ්‍රී ලංකා IMF අප්‍රේල් 29 2025 මම මේක හැන්සාඩ් ගත කරනවා, සභාගත කරනවා. ඔහුම ප්‍රකාශ කරලා කියනවා two conditions, implementation of prior actions relating to restoring electricity cost recovery pricing and ensuring proper function of the automatic electricity price adjustment mechanism. එතකොට IMF mission chief ලංකාවේම කියනවා ඔව් කොන්දේසියක් තියෙනවා. cost recovery pricing වැඩසටහන තමයි එක කොන්දේසියක් විස්තීර්ණ ණය පහසුකම් වාරිකය ලබා දීමට. ඒ ඔබතුමා කොහොමද කියන්නේ ඒක කොන්දේසියක් නොවේ කියලා. ඒතර ඔබතුමා පොඩ්ඩක් හොයලා බැලුවොත් දැන් ඔබතුමා පළවෙනි උත්තරේ ඔබතුමාම කියනවා මේක කොන්දේසියක් නෙවෙයි කියලා. දෙවෙනි උත්තරේදී ඔබතුමා කියනවා ඔව් ඒක කොන්දේසියක් කියලා. මම ඔබතුමාගෙන් පැහැදිලි කිරීමක් කරගන්න කැමති මේ IMF mission chief මම මේ ප්‍රකාශය හැන්සාඩ් ගත කරන සභාගත කරනවා. ඔහුම කියනවා කොන්දේසියක් තියෙනවා, කොන්දේසි තියෙනවා. ඒ කොන්දේසි අනුගමනය නොකිරීම තුළ තමයි මේ ට්‍රාන්ච් එක එහෙම නැත්නම් විස්තීර්ණ ණය පහසුකම් ලබා දීම යම් කාලයකට කල් ගිහිලා තිබෙන්නේ. ඉතින් ජනාධිපතිතුමත් පිළි අරගෙන තිබෙනවා මේ විදුලි බිල ඉහළ දමනවා කියලා. ඉතින් ඇයි පැහැදිලිව කියන්නේ නැත්තේ මේ IMF කොන්දේසිය නිසා විදුලි බිල ඉහළ යනවා කියන කාරණාව ඇයි රටට හෙළිදරව් කරන්නේ? ඒකනේ ඇත්ත කතාව. ඒ ඒ වැඩි කරනකම් ට්‍රාන්ච් එක ලැබෙන්නේ නැහැ, විස්තීර්ණ ණය වාරිකය ලැබෙන්නේ.
ගරු කතානායකතුමනි, එතුමා කිව්වා පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු දීමට පසුව දෙවැනි ප්‍රශ්නයේදී ඒකට පරස්පර විරුද්ධව දුන්නා කියලා. මම හිතන්නේ නැවත වතාවක් ඒකට අහුම්කන් දුන්නොත් හොඳයි. දෙවැනි ප්‍රශ්නයට පිළිතුරු ලෙස දැනුවත් කරේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු අනුව දෙවැනි ප්‍රශ්නය මේ පිළිබඳව නැවත පැන නොනගී කියලා. කොන්ට්‍රඩික්ටරි එකක් දුන්නේ නැහැ ප්‍රශ්නේ. මම හිතනවා සාවධානව අහගෙන හිටියා ඒ වෙති කියලා උත්තරය. නමුත් නැවත වතාවක් රීයිටරේට් කරන්නම් ගරු කතානායකතුමනි, IMF ක්‍රමවේදයට ක්‍රමවේද වැඩපිළිවෙල යටතේ සාකච්ඡා කරන්නේ රටේ දැනට තියෙන නීති සහ ක්‍රමවේදයන්ට අනුගතව ඒ තියෙන කොස් රිකවරි එක, එහෙම නැත්නම් පිරිවැය ප්‍රතිසාධන ක්‍රමය ක්‍රියාත්මක කළ යුතුයි කියලා. ඒක අලුත් දෙයක් නෙමෙයි. ඒකයි මම පැහැදිලිව සඳහන් කරේ. ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්නට රටක් විදිහට ශ්‍රී ලංකාව එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඒ වැඩපිළිවෙල ඒ ක්‍රමවේදය අනුව කරගෙන යනවා. දෙවනියටත් මං හිතන්නේ වැරදි අදහසක් සමාජගත කරන්නට උත්සාහ කරා. මේක කල් ගිහින් තියෙනවා අය කියලා ඒක වැඩ ඒ මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඔබතුමාගේ දැනගැනීමේ පහසුව සඳහා. මේක ක්‍රියාත්මක වෙන්නේ යම් කිසි ප්‍රෝසෙස් එකකට අනුව. අද දවසේ ස්ටාෆ් ලෙවල් අග්‍රීමෙන්ට් එක අස්සම් කරලා ඊළඟ දවසේ ලංකාවට මුදල් ලබා දෙන්නේ නැහැ විපක්ෂ නායකතුමනි. ඒක කරන්නේ පළමුවෙන් ස්ටාෆ් ලෙවල් අග්‍රීමෙන්ට් එකක් ඇවිල්ලා ඒ ස්ටාෆ් ලෙවල් අග්‍රීමෙන්ට් එක IMF බෝඩ් එකට ඉදිරිපත් කරලා, බෝඩ් එකට දිනයක් තියෙනවා. ඒ දිනයේදී ඒ බෝඩ් එක ඒ පිළිබඳව සලකා බලලා තමයි මුදල් දීම පිළිබඳව තීරණයක් ගන්න. ඒ නිසා කල් ගිහින් තියෙනවා කියන එකත් වැරදි ප්‍රකාශයක්. පැහැදිලි කිරීම සඳහායි මම ඉදිරිපත් කරේ.
ගරු සිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රීතුමා.
ගෞරව සභානායකර අවර්களே,
Honorable Speaker, I'm extremely disappointed in the manner that we are treated in this House. I say this with a lot of pain. Under Section Standing Order 33, which you told me to refer, either I don't understand Sinhalese or English, it very clearly specifies under 33.1, any member may put not more than 2 supplementary questions, and any such answer given under Standing Order 32, provided that such supplementary questions shall not introduce matters not included in original question, and not shall put to shall be put only to the purpose of further elucidating any matter arising out of an oral question. So there is no such thing that is there, that there is a proprietary right that a question belong, 2 questions belong to one person. Now you told me to refer this.
No, this.
Where is it referred in this place?
Yam mantri vareku. Asan lada mantriya. Prasna. Asan lada mantri vareya.
You pay to the members here. We also try. We may make mistakes. We certainly accept that. But don't think that just because we rise, we also want to get a point across.
Garu Sabana.
So Honorable Minister or Speaker, all I basically say is very specifically, 2 questions are there, and that is the reason why when the Honorable Member got up and said he is not answering, I did get up and ask the next one. Now we are deprived of that particular one. Now I can't get back to the Minister and say now answer to that particular one after it found fault. So please pay a little more respect when we ask a question. If everything is not from a
title. විසින් අතුරු ප්‍රශ්න දෙකකට වැඩි අහන්න බැහැ කියලා. ගරු සභානායකතුමා. ඔව්. ගරු සභානායකතුමා
එතුමාට දෙන්න.
ගරු අජිත් වර මන්ත්‍රීතුමා.
ඔබ කතානායකතුමනි, දැන් මේ පාර්ලිමේන්තුවේ 3 වෙනි වාරේ මම ඉන්නේ. මම දීර්ඝව හැම වාරකම විරුද්ධ පක්ෂ ඉඳලා උත්තර අහලා තියෙනවා. ඒ වගේ මේ සම්ප්‍රදාය ගැන අවබෝධිකුත් තියෙනවා. මෙත හැම වෙලාවෙම ප්‍රශ්න දෙකකට අවසර තියෙනවා. ඒ වගේම යම් මන්ත්‍රීවරයෙක් තවත් ගේ කැමැත්ත ඇතුවේ ප්‍රශ්න අහනම ඒ ඔහුට තියෙන අයිතිවාසිකම් ඔහුට පුළුවන් තව සභාවේ ඉන්න ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරයෙකුට පවරන්න ඒ අවස්ථාව. ඒක සම්ප්‍රදාය. එතකොට මේ යම් මන්ත්‍රීවරයෙක් කියන එක එම මන්ත්‍රීවරයම කියලා නැතෝ විතරක් නෙමෙයි සම්ප්‍රදායක් වශයෙන් මම හිතන්නේ අපේ මේ ආණ්ඩු පක්ෂයේ මේ විමල රත්නගම තුමත් හොඳාකාරම දන්නෝ ඒ සම්ප්‍රදාය. අනන්තවත් අවස්ථා තියෙනවා එක් මන්ත්‍රීවරයෙක් පළවෙනි ප්‍රශ්නේ අහලා දෙවෙනි ප්‍රශ්නය තවත් මන්ත්‍රීවරයෙකුට පවරනවා. ඒක සාමාන්‍ය වෙච්ච දෙයක්. ඒකෙන් කිසි පාඩුවක් වෙන්නේ නැහැ. ඒක සම්ප්‍රදාය නීතිය. ඒක තමයි සිද්ධ වෙච්ච දේ.
ගරු සභානායකතුමනි.
අරුකත් ඔබතුමාත් අහන්න හරි.
ගරු
තුමනි දැන් මෙහෙමයි අර අපේ රවි කරුණානායකගරු මන්ත්‍රීතුමා කිව්වා වගේ 33 132 ස්ථාවර නියෝග යටතේ තියෙන්නේ අසපයනු ලබන එවැනි යම් පින්කුසන් සම්බන්ධයෙන් යම් මන්ත්‍රීවරයෙකු විසින් අතුරු ප්‍රශ්න දෙකර නොවැඩි සංඛ්‍යාවක් ඇසිය ලැබිය හැකිය. ඒ කියන්නේ යම් මන්ත්‍රීවරයා කියලා කියන්නේ මේ ප්‍රශ්නේ අහන මන්ත්‍රීවරයා. ඒක හරි. නමුත් දැන් ඔබතුමා මේ රවි කරුණානායක මන්ත්‍රීතුමාට උත්තර දෙනකොට කිව්වා මේකේ තියෙනවයි කියලා ඒ දෙවෙනි ප්‍රශ්නේ අහන්න මන්ත්‍රීවරයාගේ අවසර ගන්න ඕනේ කියලා. ඒතර මේ ස්ථාවර නියෝගවල කොතනකවත් දෙවෙනි ප්‍රශ්නේ අහන්න මන්ත්‍රීවරයාගේ අවසර ගන්න ඕනේ කියලා එකක් නැහැ කොතනවා. ඒක තියෙන්නේ අගමැතිතුමියගෙන් ප්‍රශ්න අහනකොට තියෙනවා 37.7 තියෙනවා. අගමැතිතුමියගෙන් ප්‍රශ්න, ඒ කියන්නේ අග්‍රාමාත්‍යවරයා විසින් යම් ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමේ අනතුරුව ප්‍රශ්න අසන ලද මන්ත්‍රීවරයා විසින් අතුරු ප්‍රශ්න දෙකක් අසනු ලැබිය හැකිය. ප්‍රශ්නය අසනු ලබන මන්ත්‍රීවරයාගේ අවසර ඇතිව පාර්ලිමේන්තුවේ වෙනත් ඕනෑම මන්ත්‍රීවරයෙක්ට එම අතුරු ප්‍රශ්න වලින් එකක් හෝ ඊට වැඩි ගණනක් අසනු ලැබිය හැකිය. ඒක හරි. ඔබතුමා කියන තර්කේ හරි. ඒක තියෙන්නේ අග්‍රාමාත්‍යවරයාගෙන් අහන ප්‍රශ්න වලට විතරයි. එතකොට දැන් සාමාන්‍යයෙන් අහන වාචික ප්‍රශ්න වලදී කොතනකවත් නැහැ ඒ මන්ත්‍රීතුමා ඇහුවේ නැත්නම් තවත් මන්ත්‍රීවරයෙක්ට ප්‍රශ්නයක් අහන්න බෑයි කියලා මේ ස්ථාවර නියෝගවල නැහැ. නමුත් ඔබතුමා පැහැදිලිව කිව්වා සභාවට එහෙම තියෙනවයි කියලා. ඉතින් ඔබතුමා මම හිතන්නේ මීට වඩා සම්ප්‍රදායවල තියෙනවා කතානායකයෝ. දැන් මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායවල හොඟක් තිබුණා. දැන් මෙතුමන්ලා විපක්ෂයේ ඉන්නකොට අපිත් එක්ක මෙතුමන්ලා මෙතන නැගිටලා ඇමතිවරුන්ගෙන් අනන්ත අප්‍රමාණ ප්‍රශ්න අහලා තියෙනවා. කවුරුවත් ඇමතිවරු මේ විරුද්ධ වෙන්නේ නැහැ ප්‍රශ්නයක් අහනකොට. අද එතුමන්ලා කියනවා අපිට සම්ප්‍රදායල් වැඩක් නැහැ, අපි මේ ස්ථාවර නියෝග තමයි ෆලෝ කරන්නේ කියලා. හරි. දැන් මේ ප්‍රශ්නේදී සම්ප්‍රදාය ගැන කතා කරනවා. ඒ කියන්නේ තමන්ට වාසි වෙනකොට සම්ප්‍රදාය හොඳයි, තමන්ට කෙල වෙනකොට සම්ප්‍රදාය හොඳ නැහැ. එහෙම කරන්න බෑ කතානායකතුමා. සම්ප්‍රදාය තියෙනවා නම් ඒ සම්ප්‍රදාය ෆලෝ කරන්න ඕනේ. එහෙම නම් ස්ථාවර නියෝගයට යනවා නම් අපි යමු ස්ථාවර නියෝග වලට. සම්ප්‍රදාය ඕනේ නැහැ කියලා. ගරු කතානායකතුමා,
ගරු සභාවරයා. ඒ නිසා මට කියන්න තියෙන මේක පළවෙනි කාරණේ මේ පාර්ලිමේන්තුවේ 31 ස්ථාවර නියෝග යටතේ තිබෙනවා ප්‍රශ්න පිළිබඳව. ඒක ඉතා පැහැදිලිව කියලා තිබෙනවා ගරු කතානායකතුමනි. 32.1 යටතේ තමයි මේක ඉන්නේ. වාචික පිළිතුරක් ඉල්ලා ඇති යම් ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ ණයපත්‍රයේ පළ වූ අවස්ථාව. එම ප්‍රශ්නය පළ වී තිබෙන්නේ යම් මන්ත්‍රීවරුගේ නමින්ද කතානායකවරයා විසින් එම මන්ත්‍රීවරයා අමතුණු ලැබිය යුතු අතර එසේ අමතුණු ලැබූ මන්ත්‍රීවරයා ස්වකීය ස්ථානයේ නැගී සිට ප්‍රශ්නයට පාර්ලිමේන්තුවේ ණයපත්‍රයේ දී ඇති අංකය සඳහන් කරමින් ඒ ආසනු ලැබිය යුත්තේ. එවිට ප්‍රශ්නය යොමු කරන ලැබූ අග්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍යවරයා විසින් ඊට පිළිතුරු දෙන ලැබිය යුත්තේ. ඒ විදිහට ගිහිල්ලා ගරු කතානායකතුමනි 33.1 යටතේ තියෙන 33 කියන ස්ථාවර නියෝගය රිෆර් කරන්නේ 32ට. 33.1 තියෙනවා 32 ස්ථාවර නියෝග යටතේ සපයනු ලබන එවැනි යම් පිළිතුරක් සම්බන්ධයෙන් යම් මන්ත්‍රීවරයෙකු විසින් අතුරු ප්‍රශ්න දෙකරන වැඩි සංඛ්‍යාවක් අසනු ලැබිය යුතුයි. එතකොට ගරු කතානායකතුමනි මේක කියවන්න ඕනේ 32ත් එක්ක. කවුද යම් මන්ත්‍රීවරයා? ඒ යම් මන්ත්‍රීවරයා විසින් තමයි අතුරු ප්‍රශ්න දෙකරන වැඩි සංඛ්‍යාවක් අසනු ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒක තමයි. ඒ යම් මන්ත්‍රීවරයා තමයි රවින්ද බණ්ඩාර මන්ත්‍රීතුමෝ. නෑ අහන කෙනා. ඒ නිසා ගරු කතානායකතුමනි ඒක ඊළඟට. ඊට පස්සේ දැන් ඒ නිසා හරි පැහැදිලි යම් මන්ත්‍රීවරයා කියන්නේ මේ සිද්ධියේදී රවින්ද බණ්ඩාර මන්ත්‍රීතුමෝ. එතකොට එතුමාට තමයි අතුරු ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන්කම තියෙන්නේ. ඇත්තටම මේක දීලා නෑ කොහෙත්ම වෙන මේක සම්ප්‍රදායක් ලෙස තමයි තිබෙන්නේ. මේ මන්ත්‍රීවරයාගේ කැමැත්ත මත වෙන මන්ත්‍රීවරයෙක්ට අතුරු ප්‍රශ්නයක් අහන්න පුළුවන් කියන්නේ එකක් හෝ දෙකක්. දැන් ගරු කතානායකතුමෝ ඕනනම් මෙහෙම පුළුවන්. දැන් මන්ත්‍රීවරයෙක් අතුරු ප්‍රශ්න එකක් අහලා දෙවෙනි අතුරු ප්‍රශ්න එතුමගේ අවසරයෙන් තොරව, මොකද මන්ත්‍රීවරු තමන්ගේ කැමැත්ත අනුව තමයි තමන් සුදුසුයි කියන ප්‍රශ්න මෙතන අහන්නේ. මේක තනිකරම මන්ත්‍රීවරුන් තිබෙන අයිතියක්. ඒ අයිතිය වෙන මන්ත්‍රීවරයෙක්ට ගන්න බෑ. උදාහරණයක් විදිහට හිතන්න, අපි අද රනිල් වික්‍රමසිංහගේ සංචාර ගැන ප්‍රශ්න ඇහුවා. හැබැයි අපේ ලක්මාලි මන්ත්‍රීතුමිය අතුරු ප්‍රශ්න ඇහුවේ නැහැ. දැන් ඕන්නම් ඒක ව්‍යාජ හේතුවක් අරගෙන, මොකද මේක පැහැදිලිව තියෙනවා. කවත් ප්‍රශ්නයක් එසේ වුවද අතුරු ප්‍රශ්න මගින් මුල් ප්‍රශ්නයේ ඇතුළත් නොවන කාරණා මතු කරන නොලැබිය යුතු අතර වාචික පිළිතුරකින් ප්‍රණගෙන යම් කාරණයක් වඩාත් පැහැදිලි කරගෙන කාර්යසඳහා පමණක් විමසු ලැබිය යුතු. ඒ කියන්නේ ගරු කතානායකතුමනි ප්‍රශ්නයක් එම අතුරු වංගා කියන 33.1 තියෙනවා. එසේ වුවද එම අතුරු ප්‍රශ්න මගින් මුල් ප්‍රශ්නයේ ඇතුළත් නොවන කාරණා මතු කරන නොලැබිය යුතු අතර මුල් ප්‍රශ්නය ගරු කතානායකතුමනි මුල් පොඩ්ඩක් අහන්න පොඩ්ඩක් අහුම්කන් ගරු කතා මුල් ප්‍රශ්නේ අහන්නේ ඒ ඔරිජිනල් ඒ ප්‍රශ්නේ දාපු මන්ත්‍රීතුමා. ඒතර එතුමා තමයි ප්‍රශ්නේ අහන්නේ. එතකොට කතානායකතුමා නෙමෙයි තීන්දුව කරන්නේ ඒක. අනේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමා සම්ප්‍රදායගෙන කතා කරා එක එක වචනක් කිව්වා. කරුණාකර අහුම්කන් දෙන්න. හොඳද? මම කියන්නේ ඒකයි. එතකොට අතුරු ප්‍රශ්න එන්න ඕනකම තියෙන මන්ත්‍රීතුමා අහපු ඔරිජිනල් ප්‍රශ්නට අදාළ ඒක ඇතුලේ. එතකොට අපි කොහොමද දන්නේ දවසරයක් ඇතුව නම් අපි දන්නවා අවසරයක් දෙන මන්ත්‍රීතුමා අහන්න යන්නේ මොන වගේ එකද සාමාන්‍යයෙන් අපිට කියන අපිත් කරලා තියෙනවා එහෙම. අපිට කියනවා මන්ත්‍රීතුමා මම මෙන්න මේ අපිටම ලංගම් බස් ගැන ප්‍රශ්නයක් අහනවා නම් සමාහට අහන්න පුළා හොරෝපතන ඩිපෝවේ ප්‍රශ්නකුත් මං අහන්නද කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් අපි කොහොමද දන්නේ කරු කතානායකතුමනි අපි නොදන්නා මන්ත්‍රීවරයෙක් දෙවෙනි අතුරු ප්‍රශ්නේ අහපු නැති නිසා ඒ අහන මන්ත්‍රීවරයා මුල් ප්‍රශ්නේ ඇතුළත් නොවන කාරණා මතු කරවෙද නැද්ද කියලා. ඒ නිසා තමයි මේක තියෙන්නේ අතුරු ප්‍රශ්න මගින් ඔරිජිනල් ප්‍රශ්න අහපු මන්ත්‍රීතුමාටත් බැහැ මුල් ප්‍රශ්නේට අතුරත් නොවනේ මහන්. ඒ නිසා ඒක තමයි මේ ස්ථාරණියක හරි පැහැදිලිව තිබෙන්නේ. දෙවෙනි එක තමයි කරු කතානායකතුමනි කවමදාක් මේක මන්ත්‍රීවරුන්ට විතා තදින් බලපාන. මොකද මන්ත්‍රීවරේ කවුරු හරි කෙනෙක් ප්‍රශ්නයක් අහලා එයා අතුරු ප්‍රශ්නයක් අහපු නැති නිසා මේ සභාවේ තව කට්ටිය නැගිටලා ප්‍රශ්න අහන්න ගත්තොත් ඒක පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන මන්ත්‍රීතුමාට බරපතල අසාධාරණයක් වෙනවා. අනිත් එක තමයි කවමදාක්වත් මගේ නම් මතකේ නෑ ප්‍රශ්නේ අහපු මන්ත්‍රීවරයාගේ අවසරයෙන් තොරව ඔබතුමාට මෙතන මොන හරි මෙතන ලොකු වාදයක් ඇති කරගන්න ඕන නම් අපි වාදිර ලෑසි. ඒක ප්‍රශ්නයක් නෑ. මගේ නම් කවදා මට මතකනේ 4යි හරි 5 වෙනි අවස්ථාව පාර්ලිමේන්තුවේ එහෙම අපි ඒ කාල සීමා කිරණා කාල සීමා ඇතර ඇතරදකට නෑ මෙතෙන්ට. මට කියන්න තියෙන්නේ හැමදාම ප්‍රශ්න අහන මන්ත්‍රීතුමා අනිත් කෙනාගේ අවසරය අතුව තමයි අතුරු ප්‍රශ්න අහලා තියෙන එක තමයි සම්ප්‍රදාය. ඒක තමයි ස්ථාර නියෝග වල තියෙන සාරයට ගලපෙන්නේ. ඒ නිසා මම කරුණාකරලා ඉල්ලන කැමැති පාර්ලිමේන්තුවේ අපිට අතිතරම් දේවල් විවාද කරන්න පුළුවන්. මේකට නම් අපි ඔබතුමාගේ රූලින් එක අපි එකඟ වෙනවා. ඒ වගේම මේක යම්කිසි අපහසුතාවයක් තිබෙනවා නම් කාට හරි ඔබතුමාට ඒ සඳහාත් බලතල තිබෙනවා. තවත් අවශ්‍ය නම් මේ ගැන ඔබතුමාට පසුව සාකච්ඡා කරන්න කියලාත් අපි ඉල්ලා සිටිනවා. මේක ඉතා පැහැදිලි මේ තියෙන්නේ ප්‍රශ්න අහන මන්ත්‍රීවට පමණයි අතුරු ප්‍රශ්න දෙක අහන්න පුළුවන්. ඇත්තටම දෙවෙනි හිතවත්කම මත හෝ එකඟතාවය මත හෝ අතුරු ප්‍රශ්නයක් අහන්නවත් මේකට අනු ඉඩ දීලා නැහැ වෙන කෙනෙක්. ඒකයි ඇත්ත. ඔබතුමාලගේ ටෝටල් ඔපොසිට් තියෙන්නේ මේකේ.
ගරු
නෑ අපිට අවස්ථාව දෙන්න ගරු කතානායකතුමනි. දැන් මම ගොඩක් අය කතා කරානේ මන්ත ඇමතුමා හිටගෙන ඉන්නා මෙච්චර.
ගරු ඇමතුමා
මම හිතන්නේ මේ කාරණේ සම්බන්ධයෙන් අද දවසේම උදාහරණයක් තිබුණා. විපක්ෂයේ මන්ත්‍රීතුමා ප්‍රශ්නය ඇහුවා. එතුමාගේ කැමැත්ත මත දෙවෙනි ප්‍රශ්නයේ වෙනත් විපක්ෂයේ සහෝදර මන්ත්‍රීතුමෙකුට අවස්ථාව දුන්නා. ඒ වගේම තමයි මෙතනින් කලින් කතා කරපු අජිත් ප්‍රේරා මන්ත්‍රීතුමා ඉතා පැහැදිලිව සඳහන් කරා ප්‍රශ්නය අසන ලබන මන්ත්‍රීතුමා විසින් පවරන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්නේ අසන්න පුළුවන් මන්ත්‍රීතුමාට. ඉතින් ඒ අපි පැහැදිලි කරන්න ඕනේ නැහැ. අජිත් ප්‍රේරා ගරු මන්ත්‍රීතුමාගේ කතාව ආයිසරයක් අහන්න. එතනම හරි පැහැදිලි දෙවෙනි ප්‍රශ්නේ අතුරු ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ ඇතු මන්ත්‍රීවරයා අහන්නේ නැත්නම් ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රශ්නේ ඇතු මන්ත්‍රීවරයා විසින් ඒක පැවරුවොත්. එහෙම පැවරුවේ නැතොත් ඔහුගේ කැමැත්ත මත සිද්ධ වෙන්නේ නැත්නම් එහෙම අවස්ථාවක් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. සහ ඒක තමයි සම්ප්‍රදාය.
ගරු විපක්ෂයේ ප්‍රධාන හඳුනාගතුමා.
ගරු කතානායකතුමනි මේ සිද්ධිය අපි ඔක්කොම දැක්කා. රවි කරුණානායක මන්ත්‍රීතුමා කියන්නේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්. මෙතන කරුණු කාරණා කියපු අපි ඔක්කොටම වඩා
කලින් කතා කරපු අජිත් ප්‍රේරා වෙනත් විපක්ෂයේ සහෝදර මන්ත්‍රීතුමා ඉතා පැහැදිලි ප්‍රශ්නය අසන ලබන මන්ත්‍රීවරු සඳහන් කරා
අවතුමා
මම අසන්න පුළුවන් පවරන්න පුළුවන් දෙවෙනි ප්‍රාන්ත්‍රීතුමාට. ඉතින් ඒ අපි පැහැදිලි කරන්න ඕනේ ත්‍රීතුමා විසින් ගරු මන්ත්‍රීතුමාගේ කතාව ආයිසරයක් අහන්න. එතනම හරි පැහැදිලි දෙවෙනි ප්‍රශ්නේ අතුරු ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ අජිත් ප්‍රේරා අහන්නේ නැත්නම් ඒ ඇතු මන්ත්‍රීවරයා ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රශ්නේ ඇතු මන්ත්‍රීවරයා විසින් ඒක පැවරුවොත්. එහෙම පැවරුවේ නැතොත් ඔහුගේ යකපෙන්නේ නැත්නම් එහෙම ඔහුගේ කැමැත්ත මත සිද්ධතාවක් ගැන සඳහන් වෙන්නේ නැහැ. සහ ඒක තමයි සම්ප්‍රදාය. ඒක තමයි ඇත්ත.
ගරු
කතානායකතුමනි
විපක්ෂයේ ප්‍රධාන හඳුනාගතුමා.
මේ සිද්ධිය අපි ඔක්කොම දැක්කා. රවි කරුණානායක මන්ත්‍රීතුමා කියන්නේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්. මෙතන කරුණු කාරණා කියපු
පොයින්ට් ක්‍රොස්.
කලින් කතා කරපු අජිත් ප්‍රේරා
අපි ඔක්කොටම වඩා
මන්ත්‍රීතුමා ඉතා පැහැදිලි වෙනත් විපක්ෂයේ සහෝදර ප්‍රශ්නය අසන ලබන මන්ත්‍රීව සඳහන් කරා
අවතුමා
පවරන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්නය අසන්න පුළුවන් අපි පැහැදිලි කරන්න ඕන ශ්‍රීතුමා විසින් ගරු මන්ත්‍රීතුමාගේ කතාව ආයිසරයක් අහන්න. දෙවෙනි ප්‍රශ්නේ අතුරු ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ එතනම හරි පැහැදිලි අහන්නේ නැත්නම් ඒ අජිත් පෙරේරා ඒක කරන්න පුළුවන්කම තියෙන ප්‍රශ්නේ ඇසු මන්ත්‍රීතුමාවරයා විසින් ඒක පැවරුවොත්. එහෙම පැවරුවේ නැතොත් වෙන්නේ නැත්නම් එහෙම ඔහුගේ ඇසු මන්ත්‍රීවරයා සහ ඒක තමයි සම්ප්‍රදාය. තාවක් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත.
ගරු
කථානායකතුමනි,
විපක්ෂයේ ප්‍රධාන හඳුනාගතුමා,
කථානායකතුමා, සිද්ධි අපි ඔක්කොම දැක්කා. රවි කරුණානායක මන්ත්‍රීතුමා කියන්නේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරේ. මෙතන කරුණු කාරණා කිය
පොයින්ට් ක්‍රොස්
මේ
මන්ත්‍රීතුමා ඉතා පැහැදිලි
අපි ඔක්කොටම වඩා
ප්‍රශ්නයේ අසන ලබන වෙනත් විපක්ෂයේ සහෝදර මම සඳහන් කරා.
අමතුමා
පවරන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්නේ අසන්න පුළුවන්. මේ අපි පැහැදිලි කරන්න ඕන ශ්‍රීතුමා විසින් කලින් කතා කරපු අජිත් ප්‍රේර කතාව ආයිසරයක් අහන්න. ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ අතුරු අහන්නේ නැත්නම් ඒ අජිත් පෙරේරා එතනම හරි පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන ප්‍රශ්නේ ඇසු මන්ත්‍රීතුමාවරයා විසින්
මම කියපු නිසා මැදිහත් වෙන්නේ. කැමැත්ත දීම දැන් ඒ මන්ත්‍රීවරයා මං සන්තෝෂ වෙන එක දෙයක්. දැන් මේ පහුගිය මාස 5ටම NPP මන්ත්‍රීවරු කවුරක්වත් විහිළු කරේ නැහැ. හරි සීරියස් මූඩ් එකකින් හිටියේ. දැන් අද හරි මේ වගේ දැවැන්ත පරාජයක් ලැබලා තියෙන වෙලාවේ හොඳ මූඩ් එකකට අවිලා විහිළුවක් කරන්න අපේ මන්ත්‍රීතුමා ඉදිරිපත් වෙච්ච එක බොහොම හොඳ දෙයක්. ඒක බොහොම සන්තෝෂ වෙනවා. නමුත් මේ කාරණේ අදාළව මේ කාරණේට අදාළව මං කියන්න ඕනේ මේ කාරණේ අදාළව කියන කතනකතුමනි කැමැත්ත ප්‍රකාශ කිරීම වාචිකව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉංග්‍රීසි පෑමෙන් වෙන්න පුළුවන්. එතකොට මේ මන්ත්‍රීවරයා පළවෙනි ප්‍රශ්නේ අහලා දෙවෙනි ප්‍රශ්නේ සඳහා රවි කරුණක මෙතුමා අහනවාට එතුම විරුද්ධු නැහනේ. එතකොට දැන් එතුමගේ ජේෂ්ඨයන් කියනකොට විරුද්ධ මේකට අපි කැමති නැහැ කියලා දැන් එතුමා කියනවා මගේ මට ඕන අහන්න උනේ එකයි කියලා. එතකොට එතුම අවස්ථාව දුන්නා. ඒ එතුම කෝ එකයි කියලා. අවස්ථාව දෙකයි. ඉතුරු අවස්ථාවට කැමැත දුන්නා. ඒ නිසා ප්‍රායෝගිකව කරු
පොයින්ට් ඔෆ් ඕඩර් ගරු කථානායකතුමා මං හිතන්නේ මේ එකම දෙයක් ගැන දැන් නැවත කියන්නේ. ඉතා පැහැදිලි ඇති වෙන්න අවස්ථා දීලා තිබෙනවා. අපි ඔබතුමාගේ ඉල්ලා සිටිනවා 11:00 අඩුම ගානේ අපි 11:00 මේක පටන් ගන්න ඕන. මේ ස්ථාරණියෝග හිතාම පැහැදිලිව තිබෙනවා. මේ ස්ථාරණියෝග හැම හිතාම පැහැදිලිව තිබෙනවා. ඒ වගේම අපි දන්න මට තේරෙන්නේ නැයි ලේකම් මණ්ඩලය මොකද්ද මෙතන කරන්නේ කියලා. අපි දැනගන්න කැමති ලේකම් මණ්ඩලයේ මේක මොකද එතුමලා නිර්වචනය කියලා. ඒ නිසා මම කියන්න කැමති මේක ඉස්සාව පැහැදිලි. ඒ අදාළ යම් මන්ත්‍රියට පමණම අහන්න පුළුවන්. ඒකම ඒ පිළිබඳව ඉතා පැහැදිලිව මේක සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඔබතුමා රූලින් එකක් දීලා තිබෙනවා. ඒ නිසා තවත් අවශ්‍ය නම් සාකච්ඡා කරන්න කරුණාකරලා අපි කියන්න කැමති තමන්ගේ එක ආසනයක්වත් දිනලා නැතුව මුළු එක්සත් ජාතික පක්ෂ ඉතිහාසෙතම මුළු සජබ ඉතිහාසෙතම එක මහානගර සභාවක් දිනලා නැහැ. මේ එක්කෙනෙක්වත් තමන්ගේ ආසනය දිනලා නැහැ ගරු සභාපතිතුමනි. කතා හරිද? ඒ නිසා අපි කියන්න කැමති නෑ. ඒ නිසා අපි කියන්න කැමති ජයපරාජය ගැන පස්සේ කතා කරමු. ජයපරාජය පස්සේ කතා කරමු. අපිට කියන්න තියෙන්නේ මේකයි. කරුණා කරලා මම ඒක කිව්වේ දැන් මේවා සම්පූර්ණ මේ ඩ්‍රාමානේ. දවස් 12ට කලින් තියෙන ඩ්‍රාමා. අපි ඩ්‍රාමා වලට කැමති. අපි ඩ්‍රාමා කරන්න කැමති. නමුත් මම කියන්න කැමති කරු කතානායකතුමනි කරුණා කරලා කවමදාක්වත් පාර්ලිමේන්තුවේ මම දන්න ඉතිහාසය තුළ මන්ත්‍රීවරයෙක්ගේ අවසරකින් තොර වෙනත් මන්ත්‍රීවරයෙක් අතුරු ප්‍රශ්නයක් අසා නැත. මම අභියෝග කරනවා පුළුවන් නම් ලේකම් මණ්ඩලයට පෙන්වන්න කියලා. එහෙම තියෙනවද කියලා? එහෙම තිබුණා වුණත් ඒක වැරදි. ඒක තිබුණා වුණත් වැරදි. මේ මේ නිසා කරුණා කරලා මේ 33 32 33 90 කරුණා කරලා කටයුතු කරන්න කියලා ඉල්ලා
සිටිනවා. ඔබතුමා මුජාවිර මන්ත්‍රීතුමා ඔබට ඔබතුමාට කතා කරන්න පුළුවන්.
ගරු කථානායකතුමනි මම මෙතන අර මන්ත්‍රීවරයෙක් මගේ නම කිව්වා මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් කියන අපි දන්නේ නැහැයි කියලා. ගරු කථානායකතුමනි දැන් අර අපේ සභානායකතුමා කිව්වා සම්ප්‍රදාය ඇත්ත. මෙච්චර කාලයකට පාර්ලිමේන්තුවේ ඔබතුමා කියන එක හරි. පළවෙනි මන්ත්‍රීවරයෙක් ඒ ප්‍රශ්න අහන මන්ත්‍රීවරයාගෙන් අහලා තමයි ඊළඟ මන්ත්‍රීවරයා අවසර ඇතුව අහන එක හරි. නමුත් මම මේ මතු කයක හරි ඔබතුමා කියන එක හරි. ඒක නෙමෙයි මම මතු කරන්නේ. මම මතු කරන්නේ ගරු කථානායකතුමා ඔබතුමා මෙතන උත්තර දීමේදී මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් වල තියෙනවයි කියලා කිව්වා මේ මන්ත්‍රීවරුගේ අවසරය ඕනේ කියලා. මම කියන්නේ ස්ටෑන්ඩින් ඕඩර්ස් වල ඒක නෑ මන්ත්‍රීතුමා. කථානායකතුමා ඒක නෑ. ඒක එමනම් අලුතෙන් එකතු කරන්න. ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව එක නෑ. ඒක නම් ඇතුළත් කරන්න. ඔබතුමාට මෙහෙමනේ සභානායකතුමා එතන ඉඳන් මොනාරි කිව්ව ගමන් ඔබතුමා ඔළුව වරනවා. ඔව් කියලා. එහෙම කරන්න එපා. ඔබතුමා අහන්න ලේකම් මණ්ඩලේ මේ සභානායකයාට ඕන විදියට පාර්ලිමේන්තුව ගෙනියන්න බෑ. ඔබතුමා කථානායකවරයා හැටියට ඔබතුමාට මොකක් හරි තීරණ නැත්නම් ලේකම් මණ්ඩලෙන් අහන්න.
හරි මන්ත්‍රීතුමා මේ සම්බන්ධය මගේ තීරණය මම පසුව ලබා දෙනවා. හෙට දින ලබා දෙනවා. එතෙක් ගරු සභානායකතුමා
මම ඔබතුමාට කියන්න කැමතියි මේ ප්‍රශ්නේ ඔබතුමාට රූලින් එකක් දෙන්න තරම්වත් දෙයක් නැහැ. මේක ඊටා පැහැදිලිව 33 එක යට තිබෙනවා. එම අතුරු ප්‍රශ්න මගින් යම් මන්ත්‍රීවරයෙකු විසින් අතුරු ප්‍රශ්න දෙකකට නොවැඩි අසංඛ්‍යාක් අසනු ලැබිය හැකිය. එම අතුරු ප්‍රශ්න මගින් මුල් ප්‍රශ්නය ඇතුළත් නොවන කාරණා මතු කරනු නොලැබිය යුතු අතර හිසගරු කථානායකතුමා මේකේ තියෙන්නේ මොකක්ද? මේකෙත් අහන ප්‍රශ්නේ අහන මන්ත්‍රීතුමාටවත් බැහැ ප්‍රශ්නයට පිටින් ප්‍රශ්න අහන්න කිය. එතකොට වෙන මන්ත්‍රීවරයෙක් ගැන ඒක අදාළම නැහැ. ඉතින් ඒක තේරුම් ගන්න බැරි එකට මට කරන්න දෙයක් නැහැ. ඒ කරුණා කළා ගත්තොත් ඔබතුමාලම සාධාරණ කල්පනා කරලා බලන්න. ගරු රවි මන්ත්‍රීතුමා තත්පරයකට අර මන්ත්‍රීතුමාට සිග්නල් එකක් දීලා මන්ත්‍රීතුමාම අහන්න කියලා කර්ඩසීරිව කතා කරන්න මේ ප්‍රශ්නමකුත් එන්නේ නැහැ. මෙතන උද්දච්චකමට බෑනේ වැඩ කරන්න. මෙතන හරි පැහැදිලි ඒ නිසා ගරු කථානායකතුමනි ඔබතුමාට කරපු අපහාසක නම් මං ඉතාලු කනගාට වෙනවා. ඔබතුමා තමයි මේ සම්බන්ධ ස්ථානනික කීව මට කලින්. මම පස්සේ නැගිටි මන්ත්‍රීතුමාලා ගොඩකට අවස්ථාව දීලා ඒ වගේ ජරා කතා කියන්න එපා මොලේ උදුම්මගෙන වගේ. ඉතා පැහැදිලි මේක. ප්‍රශ්න අහන මන්ත්‍රීතුමාට පමණයි අතුරු ප්‍රශ්න අහන්න පුළුවන්කම තියෙන්නේ. එතුමා කැමති නම් වෙන කෙනෙක් දෙන්න පුළුවන්. ඔය ඔක්කොම ඔබතුමාට තීන්දුව ගන්න පුළුවන් දෙන නැද්ද
කියලා. ඒක තමයි ස්ථාවර 272 යටතේ ප්‍රශ්න ගරු සිවඥානම් සීන ජීතරන්.
ගෞරව සභානායකවරුනි.
මන්ත්‍රීතුමා.
Honorable Speaker, in terms of Standing Order 33(1), a member has a right to ask a consequential question. So there is a right to ask two consequential questions. There is a basic norm in law, what is not prohibited is permitted. So the question is, if that member does not ask two questions, any other member of the house has the law, has a right, because in terms of 33(1), only if there is a violation that you can object. So if there is a violation, the standing order should specifically provide that it's a violation. I just want to bring it to the notice of the house.
ගරු සිවඥානම් සීතරන් මන්ත්‍රීතුමා
ගෞරව සභානායකවරුගලේ நான் வடக்கு கிழக்கிலே உள்ள காணிகள் சம்பந்தமாகவும் காணி விடயங்கள் தொடர்பில்
මේ காரணம் சம்பந்தே මම හෙට දින සභානායකතුමා
කරුණා කරලා අපි දන්නෙත් නෑ මදයක් අපි කිසිසේත්ම කාටවත් පබ්ලික් අපොලොජි කරන්න වැරදි කළත් නෑ ඔබතුමා කරුණා කරලා මට කතා කරන්න දෙන්න කරුණා ඒ නිසා ගරු කථානායකතුමනි මේකයි ගරු කථානායකතුමනි අපිට කිතා පැහැදිලි කියන්න තියෙන්නේ අපි කිසිම කෙනෙක්ගෙන් පබ්ලික් අපොලොජි කරන්න අපි කියලාත් නැහැ ඔබතුමාගේ බලතල අනුව ඔබ ගරු කථානායකතුමනි මම කනගාටු වෙනවා දැන් මේ සනිකරම තමන්ගේ දේශපාලන උමනාවක් වෙනුවෙන් මෙතන දෙමළ ජනතාව කියලා හරි සිංහල ජනතාව කියලා හරි මුස්ලිම් ජනතාව කියලා අපේ කිසිම මේකක් විරුද්ධතාවයක් නෑ අපි කාටත් සමානව සැලකෙනවා. සමහරට කියන්න තියෙන දේ තමයි අපිට මෙතුමගේ තියා වෙන ඕන කෙනෙක්ගේ ප්‍රිවිලේජ් ඉෂු එකදී අපි ඉදිරිපත් වෙනවා. ඔබතුමාට මතක ඇති මෙතුමා ඉස්සෙල්ලම මොකක්hari ඇක්සිඩන්ට් එක මොකක්hari පොලිසියත් එක්ක රණ්ඩු කර වෙලාවකදී මෙතුමා රිමාන්ඩ් කරලා කියලා පත්‍රෙන් දැනගත්තම මෙතුමා කතා කරන්නත් කලින් මම තමයි ඔබතුමාට කතා කරලා ඒක දැනුවත් කළේ. ඒ නිසා මට කියන්න තියෙන දේ තමයි ඊටාම කරදරයක් ගරු කථානායකතුමනි ඒ කියන්නේ අවම හැසිරීමක් අවම සදාචාර සම්පන්න හැසිරීමක් අපිට අවශ්‍යයි මේ සභාවේ. එහෙම නැතුව කරන්න බෑ මේ සභාව. ඒසක් කරුණා කළා ඒ නිසා කියන්නේ බොරු කියන්න එපා අපි පබ්ලික් අපොලොජි කරන්න මෙයා මේ නටන පිස්සුවට අපි අපොලොජි කරන්නේ මොකටද? ඔබතුමා ඕන ප්‍රිවිලේජ් එකක් ඇරලා නම් ඒවට අදාළ පරීක්ෂණ කරන්න. මේ කවුද මේ?
අර සිවඥානම් සීතරන් මන්ත්‍රීතුමා.
ගෞරව සභානායකර් අවர்களே வடக்கு கிழக்கிலே வாழுகின்ற தமிழ் மக்களில் பெரும்பாலானவர்கள் தங்களுடைய
லேகம் மண்டலேட்ட එහෙම ප්‍රිවිලේජ් පිළිබඳ ලිපියක් ලැබී නැමත.
මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාගේ උපදෙස් මත ලේකම් මණ්ඩලයෙන් දැන් මේ ප්‍රශ්නය මෙච්චර ඇදෙන්නේ නැහැ ඔබතුමිය කිව්වනම් කෙලිම ලේකම්තුමිය කථානායකතුමාට ඒක ලැබිලා නැහැ කියලා. ඔබතුමියලා ඒක කියන්නේ නැති වුනාම ඒ මන්ත්‍රීතුමා කියනවා මෙතන ලියුම් තුනක් දුන්නා කියලා. එතුමා අපිට විවේචනය කරනවා මේක රටට සම්පූර්ණයෙන් එතුමා පස්සේ හරි කියනවා. කරුණා කළා මම කියන්නේ ලේකම් මණ්ඩලයේ විදිහට මේ සභාව සම්පූර්ණ අවුල් කරගන්න කාට හරි ඕන නම් ඒක යාගේ වැඩේ නමුත් නමුත් අපි ඒක ඉඩ දෙන්නේ නැහැ. අපි ඒක ඉඩ දෙන්නේ නැහැ. අපි ඉඩ දෙන්නේ නැහැ. හරිද? ඒ නිසා අපිට කියන්න තියෙන කරුණා කළා. ලේකම් මණ්ඩලය මගින් මේ අදාළ පැහැදිලි කිරීම කරු කථානායකතුමාට සහ සභාවට කරන්න. නැත්තම් මේක නිකන් පටලන්න දෙන්න එපා මචන්. කිසිම තේරුමක් නැතුව.
ගරු අජිත් පෙරේරා මන්ත්‍රීතුමා.
දැන් මෙම මන්ත්‍රීතුමා යම් වරදක් කරා නම් ඒකට දඬුවමක් දීලා තියෙනවා කියන ගැටලුවක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔහුට දඬුවමක් දුන්නත් නැතත් ඔහු වරප්‍රසාද ප්‍රශ්නයක් ගරු මේ පාර්ලිමේන්තුවේ මහලකන්තුමියට ඉදිරිපත් කළා තියෙනවා නම් ඒ වරප්‍රසාද ප්‍රශ්නය හරි වුණත් වැරදි වුණත් වරප්‍රසාද තිබ්බත් නැතත් එය සභාව තුළ ඉදිරිපත් කිරීමට අවස්ථාව දිය යුතුයි. ඉන්පසුව එය අදාළ කමිටුවට ඉදිරිපත් කළ යුතුයි. ගරු කථානායකතුමනි මම හිතන්නේ ඔහු දැන් මේ මන්ත්‍රීවරයාට ඔබතුමා අවවාද කරනවා නම් ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න කියලා ඔය ලිපිය දැන් ලැබිලා නැත්නම් අලුතෙන් හරි ලිපිය ඉදිරිපත් කරන්න කියනවා නම් ඔය ප්‍රශ්නේ අවසන් වෙනවා. ඉතින් අපි එහෙම අවසන් කරගමු. මොකද ඔහුට අවස්ථාව තියෙනවා ප්‍රශ්න නගන්න.
ගරු අර්තුනා මන්ත්‍රී මේ පිළිබඳව හොයලා බලන්න ඔබතුමාට ඒ දිනට ඒ අදාළතට තොරතුරු ඔබට ලැබී සලස්සන්න.